කියන එක තේරුම් ගන්න විඥාණය මත පිළිබිඹුවක් විතරයි. විඥාණය මත පිළිබිඹුවක් විතරයි මේ නාම රූපේ කියන්නේ. ඇත්ත ගතිය. එතන අපි කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් වගේ. ප්‍රවිඥානේ නාම රූපේ කියන එක. මොකද නාම ටික අයිතිත් විඥාණයට නේද? චෛතසික ටිකනේ. නේද? හිතේම ඇති වෙන චෛතසික ටික හිතට අයිති දෙයන්නේ නේද? හිත ඇතුළේම දෙයන්නේ එළියේ තියෙන එකක් නෙවෙයිනේ. එහෙනම් චෛතසික ටිකෙන් තමයි රූපේ ගැන කියන්නේ. නේද? එහෙනම් ඒකත් මේ විඥානෙම පිළිබිබුවක් වගේ නේද? විඥානේ තුලම සිද්ධියක්. හරි? ඒතර විඥාන නාම රූප. දැන් ඒ නාම රූපෙ දිහා බලාගෙන දැන් විඥානේ ඇත්තටම දැනගන්නේ නාම රූපය ගැන. නාම රූපේ නිසා තමයි විඥානේ. විඥානේ නිසා තමයි නාම රූපයක් ගැන කතා කරන්නත් පුළුවන්. නේද? විඥාන පත්‍යා නාම රූපං විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. හරි? දැන් මේ බිත්තිය තියෙන වෙලාවේ ඔකේ ප්‍රතිබිම්බ ගැන කතා කරන්න බෑනේ කණ්ණාඩියක් විදිහට. නේද? ඔය කණ්ණාඩියක් නැත්තම් ප්‍රතිබිම්බ ගැන කතා කරන්න බෑ. ඔයගේ තමයි විඥාන පත්‍යා නාම රූපං විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. එතකොට දැන් විඥානය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි මේ දැනගන්න ගතිය. දැනගන්න ගතිය නේද? දැනගන්නේ මොනවා ගැනද? නාම රූප ගැන. ඔය දෙකයි මේ වචන දාලා තියෙන්නේ. විඥානය කියන්නේ දැනුවත් වෙන ගතිය. දැනුවත් වෙන්නේ මොනවා ගැනද? නාම රූප ගැන. ඕක එතකොට දැන් විඥානයේ හින්දා තමයි නාම රූප. විඥාන නැත්තම් නාම රූප නැහැ. නාම රූප හින්දා තමයි සලායතන නේද? නාම රූප පත්‍යා සලායතන. නාම රූප නිරෝධා සලායතන නිරෝධු. ତେර මේ විඥාණයෙන් දැනගන්න නාම රූපයක් හින්දා තමයි සලායතනේ උපදින්නේ. නේද? මේ එහෙම එනවනම් ඉතින් අපිට පටිච්චසමුප්පාදේ අනිත් පැත්ත හරවන්න වෙනවා. අපි හිතන්නේ එහෙම. සලායතන හින්දා තමයි නාම රූප විඥානය තියෙන්නේ කියලා. අපි අගේ ඉඳන් මූලට එන්න හදනවා. ඉතින් බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ විඥාන පත්‍යා නාම රූප, නාම රූප පත්‍යා සලායතන කියලා. ඇයි එහෙම වුනේ? එහේ අපිට නම් හිතන්නේ සලායතනෙ තියෙන හින්දානේ විඥානේ හට ගන්න ඕනේ. එහෙනම් සලායතන පත්‍ය විඥානං කියන්නේ එපේ. ඒක තමයි මේක ලියා ගන්න ඕනේ. අපිට හිතන විදිහට හිතලා හරියන්නේ නැහැ. විඥානෙට නාම රූප. ඒ කියන්නේ විඥානේ කියන්නේ මොකද්ද? දැනගන්න ගතිය. විඥාන කියන්නේ නාම රූපේ කියන්නේ එපා. විඥාන කියන්නේ දැනගන්න ගතිය. දැනගන්නේ මොනවද? විඥානේ දැනුවත් වෙන්න නම් දැනුවත් වෙන්න දෙයක් තියෙන්න එපා. ඒක නාම රූප. නේද? එතකොට ඔය නාම රූපේ ගැන ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා නේද? එතනින් එහාට දේවල් පණවන්නේ. හා නාම රූප පත්‍ය සලායතන. කියන්නේ නාම රූප ටික බාර ගැනීම මතමයි සලායතනෙ තියෙන්නේ. හරි? සලායතන කියන්නේ මොනවද? ආයතන හය. ඇහ කන නාසය දිව ශරීරය. එතකොට ආයතන කියනකොට තේරුම් ගන්න ඇහැ විතරක් නෙමෙයි ඇහැයි රූපයි. නේද? කන කියනකොට කනයි ශබ්දයි දෙකම ඇතුළුව තමයි ඔය කියන්නේ ආයතන කියනකොට. හරි? චක්කායතනෙ කියනකොට ඇහැයි ඇහැට පේන රූපයි දෙකම ආйти. සෝතායතනෙ කියනකොට කනයි ශබ්දෙයි දෙකම ආйти. නේද? එකක් ගැන නෙමෙයි දෙකම එකට තියෙන්නේ. නේද? එතකොට ඔය ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවට පොදුවේ අපි කියනවා රූප කියලා. මනස කිව්වේ නෑ මම මන ආයතනෙත් තියෙනනේ හැයට යනකොට ඇහැ කනනාසය දිව ශරීරයයි ඔවට අහුවේ නෑ ඒවටයි පොදුවේ කියනවා රූප කියලා නේද ඒ කියන්නේ ඇහැයි රූපයි කනයි ශබ්දෙයි නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි ස්පර්ශය ඔය ටිකට නේද රූප කියන්නේ රූපස්කන්ධය කියලා පනවන්නේ ඔය ටිකට නේද තව විදිහට කිව්වා හරි මන ධම්ම දෙක දාන්නේ රූපස්කන්ධෙට නේද ඊටු ටික අපි දාන රූපස්කන්ධෙට නේද ඉතින් ඔතෙන්ට අපි දාන්න රූප ඔක්කොම ටික අයිති නේද මේකයි මං කියන්නේ හඳුන් කූරු කිව්වත් ඔතෙන්ට අයිති පිච්චමල් කිව්වත් අයිති කොස් දහක් කිව්වත් අයිති ගයක් ඉරහඳ තාරකා කිව්වත් අයිති මනුෂ්‍ය ශරීර කිව්වත් අයිති සත්වය කිව්වත් අයිති අම්මා තාත්තා දුව පුතා කිව්වත් අයිති නේද තමන්ගේ ශරීරය කිව්වත් අයිති අයිති හැකනනාසේ දිව ශරීරයත් අයිතිනේ රූපස්කන්ධය ඉතින් ලෝකේ කිව්වත් ඕකම තමයි මේ අමුතු දෙයක් නෙමෙයි නේද එතකොට ඔය ටික පනවලා තියෙන්නේ මේ විඥානේ දැනගන්න දෙයකින් විඥානේ දැනගත්තේ මොකද්ද නාම රූපී එහෙනම් අර ඔක්කොම නාම රූප කොටවල නේද ඈ එහෙනම් විඥානේ දැනගන්නේ නාම රූපමයි නාම රූප කියනකොට ಜಾති හතරක් කිව්වා රූප වේදනා සංඥා සංකාර ඔය හතර ගැන තමයි විඥානේ දැනගන්නේ විඥාණයට ඔය හතරෙන් අමතරව දෙයක් දැනගන්න බෑ. එක්ක රූපයක් වෙන්න ඕන නැත්නම් වේදනාවක් වෙන්න ඕන නැත්නම් සංඥාවක් වෙන්න ඕන නැත්නම් සංකාරයක් වෙන්න ඕන. ඔකට කියනවා විඥාණය පිහිටන්න පුළුවන් තැන් කියලා. විඥානන් තితి කියන්නේ විඥාණේ අල්ලගන්නේ ඔය හතරෙන් එකක්. එක්ක රූපයක් අල්ලගන්න නැත්නම් වේදනාවක් අල්ලගන්න නැත්නම් සංඥාවක් අල්ලගන්න නැත්නම් සංකාරයක් අල්ලගන්න. හරි. හතරෙන් එකක් ප්‍රකට කරගෙන ඕක අල්ල ගන්නවා විඤ්ඤාණය. දැන් අපිට රූප ගැන ඕනනම් කතා කර කර ඉන්න පුළුවන් නැත්නම් වේදනා ගැන කතා කර කර ඉන්න පුළුවන් සංඥා ගැන කතා කර කර ඉන්න පුළුවන් නැත්නම් සංකාර ගැන කතා කර කර ඉන්න පුළුවන්. ඕවා තමයි විඤ්ඤාණයෙන් දැනගන්නේ. හරි? කියන්නේ විඤ්ඤාණයට අරමුණු වෙන්නේ නාම රූප විතරයි. එතකොට ඔය නාම රූප ටික තමයි අපි වැඩි දියුණු කරන්නේ දැන් සලආයතන විදිහට. ඒ දැනගත්තේ ඇහැක් ගැන, ඔය දැනගත්තේ රූපයක් ගැන, ඔය දැනගත්තේ කනක් ගැන, ඔය දැනගත්තේ සද්දයක් ගැන. මේ නාම රූපම නේද ඔය? දැන් ඇහැ කිව්වත් නාම රූපයක් නේද? කන කිව්වත් නාම රූපයක් නේද? විඥාණයෙන් දැනගත්තු දෙයක් නේද? ඒ සේරම නාම රූපවල විශේෂ අවස්ථා නේද? අපි එක නාම රූපයකට ඇහැ කියනවා. තව නාම රූපයකට කන කියනවා. ඒ නාම රූප පත්‍ය සලආයතන. නාම රූප මත තමයි සලආයතන තියෙන්නේ. හරි? එතකොට සලආයතන කියනකොට තේරුම් ගත්තා නේද? අජ්ජත්ආයතනයි බහිත්ආයතනයි. ඇහැයි රූපේ. කනයි ශබ්දේ සලආයතන කියන්නේ. මේවා නාම රූප ගොඩවල් නේද? නාම රූප නිසා තමයි ඔය ටිකක් පණවන්න පුළුවන්. හරි? දැන් නාම රූපේ දැනගත්තේ කවුද? විඤ්ඤාණය. නාම රූපේ තියෙන ಜಾති හතරක්. රූප වේදනා සංඥා සංකාර. ඔක දැනගත්තේ කවුද? විඤ්ඤාණය. දැන් පස් දෙනෙක් ඉන්නවා නේ. නාම රූප විඤ්ඤාණ කියනකොට පස් දෙනෙක් ඉන්නවා. විඥානේ එක පැත්තක් එයා දැනගත්තු අනිත් පැත්තේ ඉන්න රූපයි නාම ජාති තුනයි ඈ රූප වේදනා සංඥා සංකාර චේතනා කියන්නේ සංකාර හරි ඒ ඒ ඒ හතර දැනගන්නේ විඥානේ හරි විඥාන නාම රූප කියනකොට ඒතර ඔය ටිකම තමයි අපි සලආයතනේ කරලත් තියෙන්නේ නේද ඒ මත ඉඳගෙන නාම රූපේ මත ඉඳන් තමයි ආයතන ටික පනවලා තියෙන්නේ. දැන් ආයතන පනවනකොට නාම රූපෙට එහාට ගිය දෙයක් කරනවා. ඇහැ තියෙන්නේ කොහෙද, රූප තියෙන්නේ කොහෙද? දෙපැත්තකට බෙදනවා නේද? අජ්ජත්ත බහිද්ද කියලා බෙදනවා නේද? ඇහැ අජ්ජත්තයි, ඇහැට අරමුණේ රූප බහිද්ද. කන අජ්ජත්තයි, කන දැනගන්න සද්ද බාහිරයි. නාසය අජ්ජත්තයි, දැනගන්න ගන්ධය බාහිරයි. දිව අජ්ජත්තයි, දැනගන්න රසය බාහිරයි. කය අජ්ජත්තයි, දැනගන්න පොට්ටබ්බය බාහිරයි. එහෙම බෙදීමකුත් වෙනව නේද? නාම රූප කියනකොට එහෙම එහෙම බෙදීවක් නැහැ. ටිකක් සිහිය පිහිටියන නේද? කණ්ණාඩිය ඇතුලේ පිළිමිබුව වගේනේ නාම රූපේ. හැබැයි සලායතන කරනකොට දෙපැත්තකට බෙදලා නේද? අජ්ජත්ත බහිද්ද කියලා බෙදලා. කවුද කියලා හොයාගන්න දැන් බෙදලානේ. මමද ඔයාද බෙදුවේ කියලා පස්සේ හොයාගන්න. දැන් බෙදලා තියෙනානේ නේද? ඇහැ මේ පැත්තේ රූප ආරෙහි කියලා. ඒ බෙදෙන මත්තමමයි සලායතන කියන්නේ. ඇහැ මේ පැත්තේ තියෙන, ඇහෙන් දැනගන්න රූප ආරෙහි තියෙන. ඔව්. ඒකත් හරි, ඒත් විඥාණයෙන්ම තමයි. ඕක තමයි විඥානයේ මායාකාරී ස්වභාවය. විඥානයට නාම රූපයක් අහු වෙලා එයා ඒක දෙපැත්තකට බෙදලා සලායතන ටිකක් හදලා තියෙනවා. හරි, ඒක මායාවක්. ඇත්තටම ඒව ගැන දැනගෙන තියෙන්නේ විඥානි. මොනවා හරි දැනගත්තා නම් විඥානි. හැබැයි ඒක ඇත්ත ඇති හැටි දැන ගැනීම නෙමෙයි, මුලා කරලා දැන ගැනීම. නේද? ඒයි මායාකාරය කියන්නේ. මැජික් කාර්යය දැන් වැඩ පටන් අරන්. හරි, දෙපැත්තකට බෙදලා. දැන් පස්සේ කියන්නේ මොකද්ද? ඇහැයි රූපෙයි තියනවා කියලා විඥාණයෙන් දැනගන්න වෙනවා. තින්නම් සංගති පස්සු.
ඒ තුන එකට
ගන්න. ඒ තුන එකට ගත්තාම පස්සේ කියනවා. ඒ තුනම පවතිනවා කියලා ගත්තාම පස්සේ නේ චක්කු සම්පස්සේ කියන්නේ. ඒ කියන්නේ ඇහක් තියෙන්න ඕන, රූප තියෙන්න ඕන, චක්කු විඥානි තියෙන්න ඕන කියලා ගත්තාම ඔකට කියනවා චක්කු සම්පස්සේ කියලා. නේද? අන් දැන් පේනවාද මේ අජ්ජත් ඇහැයි බහිද්ද රූපයි? ඔව්, මැද්දෙන් දැනගත්තු විඥානේ හින්දා නේද දැන් පස්සේ හටගෙන තියෙන්නේ. සලායතන පච්චා පස්සෝ. සලායතන නොතිබුණා නම් පස්සයක් ඇති වෙයිද? වෙන්න බෑ. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. සලායතනේ තිබුණා නම් ස්පර්ශය තියෙනවා. සලායතනයක් නැතුව ස්පර්ශයක් ගැන කතා කරන්න බෑ. මොකද ස්පර්ශය කියනකොටම සලායතන වලින් එකක් තියෙන්න ඕන. ඒකට අදාළ ස්පර්ශයයි අපි කතා කරන්නේ. නේද? එතකොට සලායතනය මතමයි පස්සේ. සලායතන පච්චා පස්සු. සලායතන නැති තැනක ස්පර්ශයක් ගැන කතා කරයිද? ස්පර්ශයක් උපදීද? නැහැ. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. පටිච්චසමුප්පාදේ එහෙම කියනවා නේ. සලායතන පච්චා පස්සු, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සලායතනය දැනගන්න, සලායතන සමුදය දැනගන්න, සලායතන නිරෝධය දැනගන්න. එතකොට සම්මාදිට්ඨිය එනවා. පස්සේ දැනගන්න, පස්ස සමුදය දැනගන්න, පස්ස නිරෝධය දැනගන්න. එතකොට සම්මාදිට්ඨිය එනවා. නේද? සම්මාදිට්ඨි සූත්‍රෙදි නාම රූපය දැනගන්න, නාම රූප සමුදය දැනගන්න, නාම රූප නිරෝධය දැනගන්න. එතකොට සම්මාදිට්ඨිය එනවා. විඥාණය දැනගන්න, විඥාන සමුදය දැනගන්න, විඥාන නිරෝධය දැනගන්න. එයාට සම්මාදිට්ඨිය එනවා. හරි. ඔක ඒ පටිච්ච සමුප්පාද හැම එකටම ඔහම දාන. ටික දැනගන්න ඕන. මේක හටගන්නේ කොහොමද, නිරෝධ වෙන්නේ කොහොමද කියලා. එහෙම දැනගත්තොත් විතරයි සම්මාදිට්ඨිය එන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න තැන. අරහත් සංගික මාර්ගයේ පටන් ගන්න තැන. දහමක් අහලා නුවණින් දැකලා දැනගන්න ගන්න ඕන තැන තමයි සම්මාදිට්ඨිය. ඒක තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය. දැන් එතනින් එහාට පස්සපච්චය වේදනා හිතා ගන්න පුළුවන් නේද? ස්පර්ශය තිබුණත් වේදනාව තියෙනවා, ස්පර්ශ නැත්තම් වේදනා නිරෝධයි. හරි? එතනින් එහාට තේරුම් ගන්න ලේසි. මේ තේරුම් ගන්න අමාරු ටික තමයි ඔය විඥාන නාම රූප සලආයතන පස්ස. දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ අර සතර මහා ධාතුව ගැන පොඩ්ඩක් කතා කරමු කියලා නේද? සතර මහා ධාතු කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. නේද? නැව කණුව මොනවද? පඨවි. නේද? දැන් අපි පඨවි වලට උදාහරණ විදිහට ශරීරයේ තියෙන ඒවයි දෙනවා. කෙස්, ලොම්, නිය, දත්, ගණ ද්‍රව්‍ය ටික. ඔව්. ඒක තමයි උදාහරණ විදිහට පඨවියට දෙන්නේ. ඒතර පඨවි ගතිය විස්තර කරන්නේ තද ගතිය, කර්කශ ගතිය. ඈ? අන්න ඔය ඔය ගතිය. නේද? දැන් පඨවි තියෙන්නේ කොහෙද? කණුවේ නේද? ඒ හින්දා තමයි මට හේතු වෙලා ඉන්න පුළුවන්. කණුවේ තියෙන පඨවිය හින්දා. නේද? මේ කණුව දන්නවා මම පඨවි කියලා නේද? නෑ. කණුව දන්නේ නෑ. කණුවේ පඨවි තියෙනවා කියලා දන්නේ කවුද? හේතු උනත් නේද දන්නේ? අල්ලලා බැලුවත් නේද? අල්ලලා බලනවා කියන්නේ මොන ආයතනේද? කාය ආයතන. කාය ආයතනෙන් ඇති වෙන්නේ මොන දැන ගැනීමද? මොන විඥානේද? කාය විඥාන. එහෙනම් පඨවි කියලා කිව්වේ කාය විඥානේ නේද? හිතෙන් නේද කිව්වේ? මනෝ විඥාන. නෑ, පඨවි ගතිය විඥානෙකින් නේද කියලා තියෙන්නේ? එහෙනම් කණුවේද පටවි තියෙන්නේ? විඥාණයෙන් දැනගන්න ගතියත්. විඥාණේ නේද කිව්වේ පටවි තියෙනවා කියලා? විඥාණේ දැනගන්නේ මොනවද? නාම රූප. අන්නව වචනේ එනවනම් හරි දෙයිසි. එහෙනම් පටවි කියලා තැනෙව්වෙත් නාම රූපයන් නේද? විඥානේ දැනගත්තු ගතිය. රස්නේ රස්නේ හරි සීතල හරි ගන්න. අයිස් කැටයක් තියෙනවා. අයිස් කැටේ දන්නවා මම හරි සීතලයි කියලා නේ? නෑ. කවුද දන්නේ? අපි තමයි කියන්නේ ඕක හරි හීතලයි කියලා. ඇයි? විඥානෙට අහුවෙනවා. කාය අල්ලලා බැලුවොත් සීතල දැනෙනවා. අල්ලලා බැලුවා කියන්නේ මොන ආයතනේද? කාය ආයතන. ඒක කාය විඥාණයෙන් දැනගත්තු දෙයක් නේද? සතර මහා ධාතුවම විඥාණයට තමයි අරමුණු වෙන්නේ. හරි.
එතන දෙකක් දැනගන්න දෙනවා
නේද?
එකක් තද ගතිය, අනිත් එක සීතලේ.
ඔව්. එතකොට ඒක තේජෝ කියලා නේ කියන්නේ? පඨවි ධාතු, තේජෝ ධාතු. අනිත් එක ටිකක් ඔහම තමයි ඉතින්. අනිත් එක විඥානිකෙන් දැනගෙන කියනවා මිස වෙන දැනගන්න විදිහක් නැහැ. ඈ? එතන බාහිර පැවතීමක්ද විඥාණයට අරමුණු වුණ දෙයක්ද? විඥාණයට අරමුණු වුණ දෙයක්. විඥාණය දැනගත්තේ නාම රූපය. නේද? එතකොට ඔන්න දැන් මූලපරියාය සූත්‍රෙදි පෙන්නනවා මේ පුතග්ජනයා ලෝකේ දකින්න හැටි ආර්ය නැත්තම් ශේක පුද්ගලයා අර මාර්ගයේ ඉන්න කෙනා ලෝකේ දකින්න හැටි රහතන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේ හරි ලෝකේ දකින්න හැටි. හරි. පෘථග්ජනයා පඨවින් පඨවිතෝ මඤ්ඤති. පඨවිය පඨවියයි කියලා මඤ්ඤනා කරනවා. රහතන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේ පඨවින් පඨවිතෝ න මඤ්ඤති. පඨවිය පඨවියයි කියලා මඤ්ඤනා කරන්නේ නැහැ. ශේක පුද්ගලයා මා මඤ්ඤති. ඒ කියන්නේ පඨවිය කියලා මඤ්ඤනා කිරීමක් තියෙනවා. හැබැයි ඕක වැරදි කියලා දන්නවා. මට මෙහෙම හිතුණාට රහතන් වහන්සේට ඔහොම නැහෙනේ. එහෙනම් එතෙන්ට යන්න මම මනස දියුණු කරන්න ඕනනේ කියලා යා මාර්ගේ වඩනවා. පුතඥයා එහෙම කතාවක් දන්නේ නැහැ. එයා පඨවියමයි තියෙන්නේ කියලා බාර ගන්නවා. එතකොට සම්මා දිට්ඨිය තියෙන කෙනානේ ශේක පුද්ගලයා කියන්නේ. ආරේ මාර්ගේ ඉන්න කෙනානේ. එයා දන්නවා මට මෙහෙම හිතුණට රහතන් වහන්සේට ඔහොම නැහෙනේ. අවිද්‍යාව තියෙනකන් මේක තියෙන්නේ නේද? රහතන් වහන්සේ න මඤ්ඤති. පඨවින් පඨවිතෝ න මඤ්ඤති. අවිද්‍යාව දුරු වුණා. එහෙනම් මම එතෙන්ට යන්න මනස දියුණු කරන්න ඕන මේ අවිද්‍යාව දුරු වෙන විදිහට. එයා මා මඤ්ඤති. අර සතර මහා ධාතුවටම ඔහොම කියනවා. ලෝක ඔක්කොටම කියනවා 31 තලයටම. පුතඥය මඤ්ඤනා කරලා රහතන් වහන්සේට වේ මඤ්ඤනාව න මඤ්ඤති. ඡේක පුද්ගලයා මා මඤ්ඤති. හරි. එතකොට තේරුම් ගන්න මේ පුතඥන ස්වභාවය තමයි ලෝකේ මේවා තියෙනවා මේ වගේ මේවා තියෙනවා කියලා හිතෙන ගතිය. හැබැයි ඕකක් දැනගත්තේ විඥානිකින්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විඥාණය කියන්නේ මායාකාරයක්. මායූපමංච විඥාන. ඒතරේ මායාවෙන් මිදෙන්න නම් විද්‍යාව පහළ කරගන්න වෙනවා. ඇත්ත ඇති හැටි දකින්න. නේද? ඒතර ලෝකයා දකින විදිහ රහතන් වහන්සේට බොරු. රහතන් වහන්සේ දකින විදිහ ලෝකයාට බොරු. අවිද්‍යාවෙන් ඇත්ත කියලා පෙන්නන එක විද්‍යාවේදී බොරුවක්. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා අවිද්‍යාවෙන් පෙන්නන එක අපිට හොඳටම පේනවා. ඒ බොරුවක්, මුලාවක්, මෝස ධර්මයක්, මුලා කරන ධර්මතාවය. හැබැයි ඒක දකින්න නම් ප්‍රඥාව ඕන. ප්‍රඥාව වඩා ගන්න වෙනවා. ප්‍රඥාව වඩා ගන්නවා කිව්වත් ලෝ ඇත්ත ඇති හැටි දකින්නවා කිව්වත් පටිච්ච සමුප්පාදේ දකින්නවා කිව්වත් ධම දකින්නවා කිව්වත් ඔය සේරම එකයි. එහෙනම් අපි පටිච්ච සමුප්පාදේ දකින්න වෙනවා. හරි. ඒතර විඥාන නාම රූප සම්බන්ධයෙන් කොහොමද අපි සලායතන හැදුවේ? පස්සයක් හැදුවේ. ඈ ඒ මත නේද වේදනා සංඥා චේතනා තියෙන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධේ හටගන්න හැටි නේද ඔය? ඉස්සෙල්ලා රූප පනවනවා ඇහැයි ඇයි සලායතන නේද? ඒක දැනගන්නා විඥානේ මැද්දෙන් ඉන්නවා. ඈ අජ්ජත්තායතන ඒකාන්තයක්, බහිද්දායතන තවාන්තයක්, විඥානයේ මැද. මජ්ජේ සූත්‍රය. අන්තවලට අහුවෙන්නත් එපා, මැද තැවරෙන්නත් එපා. ඒ කියන්නේ අන්ත දෙක දකින්න, පිරිසිඳ දකින්න. යෝ උබේ අන්තේ විදිත්තාන මජ්ජේ මන්තා නලිප්පති. මැද තවරෙන්නත් එපා. එයා තමයි තණ්හාව දුරු කරන මහා පුරුෂයා වෙන්නේ. තණ්හාව කියන සිබ්බනිය මහුංකාරිය. අර ගැට දාන එක්කෙනා දුරු කරලා දාන. හරි. අජ්ජත් ආයතනේ අල්ලගන්නත් බැ, බාහිර ආයතනේ අල්ලගන්නත් බැ. හරි. මැද තවරෙන්නත් බැ විඥානි. විඥාන කරන බොරුව දකින්නත් ඕන. එයාට පුළුවන් තණ්හාව දුරු කරන්න. සම්මා දිට්ඨියෙන් තමයි ඔය ඇත්ත දකින හැටි පටන් ගන්න. මේ දහම අහලා දැනගන්නවා. දන්න කෙනාට තමයි මාර්ගේ වඩන්න පුළුවන්. එයා දන්නවා කුමක් සඳහාද, මොන අවබෝධය සඳහාද අපි මාර්ගයක් වඩන්නේ.
සතර මහා ධාතු ධාතු කියන එකක් නැද්ද? සතර මහා ධාතු
නේ. සතර මහා ධාතුව කියන්නේ මොකක්ද?
සතර මහා ධාතු දැන් මේක හඳුනනවා එක
හඳුනා ගන්න ගතියක් නේද?
හඳුනාගත්තා.
ඒ ස්වභාව හතරක් තමයි.
ඔව්. හඳුනා ගැනීම පහසුවට
ස්වභාව හතරකට තමයි ධාතු කියන්නේ. දැනගන්න ගති. තද ගතිය කියන එක. තද ගතිය එතන තියනවාද මෙහෙන් දැනගන්නවද?
දැනගන්න හරිය එතන ගතියක්
තියනවා ඒක. නෑ ඒ දෙක දෙක. දැනගත්තේ නැත්නම් තද ගතියක් ගැන කතා කරන්න පුළුවන්ද? ඒක තමයි ගතියකට ගති ස්වභාවයක් කියන එක තමයි ධාතු කියන්නේ. ගතිය කියන්නේ කවුරු දැනගන්න එකක්ද? විඥාන. ඒ දැනගත්ත ගතියට දෙන නමක් තමයි පඨවි කියන්නේ. තද ගතිය කියන එක තමයි පඨවි. ස්වභාවය. ස්වභාවයට තමයි ගතිය කියන්නේ. ස්වභාවය කවුද දැනගන්නේ? කාටද අරමුණු වෙන්නේ ස්වභාවය? විඥානෙට. විඥානේ අරමුණු වෙන්නේ විඥානේ දැනගන්නේ මොනවද? නාම රූප. ඒතර කණ්ණාඩියේ පිළිඹුව. විඥානය තුල පිළිඹු වෙනවා තද ගතියක්. නේද? ඕකට විතර නේ මුළු ලෝකෙටම ඕක තමයි. හරි? ඒතර තේරුම් ගන්න දැන් අපි ලෝකෙට අයිති දැක්මෙදි හිතාගෙන තියෙන පතවිය තියනවා එළියේ. හැබැයි ඕක නෙමේ ඇත්ත தත්ත්වය. පතවිය තියෙන බව දැනගත්තා. දැනගත්තා කියන්නේ මේ දැත්තේ. ඔව් මේ දැනගත්තේ නැත්නම් එළියේ පටවියක් ගැන කතා කරන්න බෑ. විඥානයකට අහු වෙන මොහොත විඥානේ කොච්චර වෙලා තියෙනවද? එහෙනම් පටවිය කොච්චර වෙලා තියෙනවද? දැනගන්න මොහොතේදී තියෙනවා. දන්නේ නැති මොහොතේදී අපේ ලෝකෙට නෑ. තේරුණාද? දැන් මේ හොඳට කතා කර කර ඉන්න මේ කකුල රිදෙනවද? දැන් මතක් කරහම නම්
රිදෙනවනේ.
මතක් කරන මොහොතටයි ඒක හටගන්නේ. එතකන් ඕක නෑ අපේ ලෝකේ.
මනස
එතෙන්ට තිබ්බොත් තමයි තියෙන්නේ. අම්මෝ රිදෙනවා තමයි. දැන් ඉරියව වෙනස් කරන්න ඕන. හැබැයි අපි බර කල්පනාවක ඉන්නවා. කීසේ ප්‍රශ්නයක්
නෑ
නෑ. ඒ දැනගත්තේ විඥානෙකින්. විඥානෙන් දැනගත්තු දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. විඥානෙට අරමුණු වුණේ මොනවාද? නාම රූප. ඕක ඇත්ත නොදන්නකම හින්දා තමයි අපි රූප පනෝලා තියෙන්නේ. රූපස්කන්ධේ. රූපස්කන්ධේ කියනකොට මේ 12 ආයතනෙන් මේ ආයතන ඇත්තටම 6යි ප්‍රධාන වෙන්නේ. මේ 5යි. නේද? ශරීරයට අයිති අපි රූප කියලා පනවන ඒවා. ඉතුරු ඒවා නම් මනසේ දේවල් කියලා පොඩ්ඩක් අයින් කරන්න පුළුවන්. ඒ වුණාට මනසෙන් හිතන්නේ ගැඹුරට යනකොට රූප ගැනම තමයි. මේ අපිට මූලික මට්ටම කඩන්න අර නේහ කනනාසේ දිව ශරීරයේ කියන ටික පනවලා තියෙන්නේ මේ විඥානේ දැනගන්න නාම රූප ටිකක් හින්දා. දැන් මේ ලෝක නිරෝධය ගැන කතා කරන්න. ලෝකේ පැවැත්මට ওই මෝඩකමට පණවන එක බලපානවා. ලෝකේ යන්න සසරේ යන්න. ඈ? ඒකට තමයි අපි දුක කියලා කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ওই රූපේ වේදනා සංඥා සංකාර විඥානේ බාර ගැනීමමයි දුක.
පංච උපාදානස්කන්ධ.
හරි. ඒක බාරගන්නේ ඔක ඇත්ත ඇති ඇති නොදන්න කමට. විඥාණයෙන් දැනගත්තු රූපය වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥාණයෙන් දැනගත්තු. ඒතෝ රූපේ වෙනම තියනවා මේ විඥාණය දැනගත්තත් නැතත් කියන කතාවක් නෙවෙයි. ඒක පෘථග්ජනයට තියෙන එක. දහමක් අහලා නැති කෙනා නම් එහෙම තමයි හිතන්නේ. අපි දැනගත්තත් නැතත් මේ ලෝකේ තියෙනානේ. අපි කොහේද ඉඳලා ආව ලෝකෙ ඉපදෙන්න? අපි මැරුණහන් ලෝකෙ තිබ්බ අපි ගියා. පෘථග්ජනයාගේ ස්වභාවය. ඇත්ත ඇති හැටි දන්න කෙනා අපි ආයතන උපද්දගත් ආයතනෙන් ලෝකේ හැදලා බැලුවා. උපද්දපු ලෝකේ ජීවත් වෙන්නේ. ලෝකයක් උපද්දගෙන ඒක ජීවත් වෙනවා. උපද්දපු දෙයි දැනගන්න. හැමතිස්සෙම විඥානයකින් උපද්දලා දැනගන්නවා. විඥානේ ඉපදුන්නේ නැත්තම් දැන් නින්ද විහාම ලෝකේ තියනවද? නින්ද ගියාම කොයි ලෝකේ ගැනද දන්නේ? තද නින්දෙදි. විඥාන නැහැ. නේද? නැගිටට පස්සේ ආයි ලෝකේ තියෙනවා. අපි ඒක ගැන හිතනකොට ඒක තියෙනවා. ඒක ගැන හිතන්නේ නැති වෙලාවට අපේ ලෝකෙට ඕක නැහැ. හරි. ඕක ටිකක් ගැඹුරුයි. ඉතින් ඕක මේ විදර්ශනේ කරලම අල්ලගන්න ඕන දෙයක්. මේ ආයතන ගැන බලන්න කියන්නේ ඒකයි. ඉස්සෙල්ලා බලන්න මේ හිතෙන් හදපු එක එළියෙන් තියෙනවා කියන එකෙන් තමයි පටන් ගන්න ඕන. තියෙනවා. ගිහි ජීවිතේ නෙවෙයි පැවිදි ජීවිතේ හිටියත් ඕක තියෙනවා. රහත් වෙනකන් තියෙනවා. සම්මා දිට්ඨිය එනකන් ඕකේ ඇත්ත දන්නෙත් නෑ. තියෙනවා විතරක් නෙවෙයි මුලා වෙලත් ඉන්නවා. ඒකමයි ඇත්ත කියලා පිළිඅරන්. නේද? එහෙනම් දහමක් අහපු වෙලාවේ අපි දැනගන්න ඕන. දැනගත්තු දේ නුවණින් මෙනෙහි කරන්න ඕන. හරි? දන්න දකින කෙනාටයි මාර්ගය තියෙන්නේ, විදර්ශනාව තියෙන්නේ, ආශ්‍රවක්ෂය කිරීම තියෙන්නේ. එහෙනම් තමයි මේ බුදු දහමක් තියෙන වෙලාවක අපි ඉපදුන එක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. ඔබ තනියෙන් හිතාගන්න පුළුවන් ඒවා නෙවෙයි. දැන් පැහැදිලිද ඒ කියපු ඒවා? හැමතිස්සෙම මොනවා හරි දැනගත්තා නම් මේ දැනගත්තේ මොකද්ද? නාම රූපේ දැනගත්ත ගතිය තමයි විඥානේ. දැනගත්තේ මොකද්ද? නාම රූපේ. නාම රූපේ කියනකොට හිතේ තියෙන චෛතසික ටිකෙන් කියපු රූපයක් ගැන දැනගත්තා. නේ? වේදනාවෙන් රූපයක් ගැන කිව්වා, සංඥාවෙන් රූපයක් ගැන කිව්වා, චේතනාවෙන් රූප ගැන කිව්වා. රූපයක් ගැන කිව්වා කියන එකයි රූපේ තියෙනවා කියන එකයි එකක්ද? දෙකක්. හරි. එන විඥානේ දැනගත්තේ නාම රූපයක් ගැන විතරයි, නාමික රූපයක් ගැන විතරයි. නාම ධර්ම වලින් කියන රූපයක් ගැන විතරයි. නමට තියෙන රූපයක් ගැන විතරයි. අපි ගෙදර ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්. මෙතන ගෙදර තියෙනවද? එහෙනම් ඒක නාමික රූපය. නේද? ඔයක හිතෙන් හදාගෙන කතා කරන්න පුළුවන්. මගේ ගෙදර මෙච්චර ලොකුයි, මෙච්චර මේවා තියෙනවා, අරවා මේවා තියෙනවා. ඉතින් ඈ සැප දුක් විඳින්න පුළුවන් ඕවා කී කියා. අන්න ඒගේ හොරු කඩලා ඉතින් ඔය බාහිර තියෙන්න ඕනේ. මේ හිතේ හදපු එක ඇති අපි සසරේ ගෙනියන්න. ඔය හිතපු ටික ඇති සසරේ ගෙනියන්න. ඔකට පුළුවන් අපායේ ගෙනියන්නත් පුළුවන්, දිව්‍ය ලෝකෙ ගෙනියන්නත් පුළුවන්. නේද? ඇයි? මගේ දෙයක් තිබුණා. මගේ දෙයක් තියෙනකොට මම ඉන්නවා. මම ඉන්නකොට මං සසරේ යනවා. ඒ සේරම තියෙනවා. අවිද්‍යාවෙන් හදනවා. අවිද්‍යා පත්‍ය සංඛාර. සංඛාරේ දැනගත්තු විඥානයක් තියෙනවා. ඈ? ඒ දැනගත්තු එක තමයි තව පැත්තකින් නාම රූප වෙලා තියෙන්නේ. අවිද්‍යාවෙන් හදපු සංඛාරෙමයි දැන් නාම රූප වෙලා තියෙන්නේ. ඒ විඥානි දැනගන්නේ නාම රූපයන්. ඒක විද්‍යාවෙන් හදපු සංකාරය. හරි. මේ හිතේ පිළිඹුවක් කියන නුවණ නැහැ. හිත කියන කණ්ණාඩියේ පිළිඹුවක් වටුණා කියන ඒ මට්ටමක් නැහැ. හිත මේ පැත්තේ තියෙනවා. ඒකට දැනගන්න නාම රූපයක් එළියේ තියෙනවා. එනම් කේ කණ්ණාඩියෙන් රූපේ එළියට ඇදලා බාහිරෙන් තියෙනවා. ඒක කරපු ගමන් මම ඉන්නවා. ඇයි? මට සාපේක්ෂව තමයි බාහිරේ තියෙන්නේ. විඥානේ මම. මමනේ දැනගන්නේ. නේද? මට දැනගන්න දැන් ලෝකයක් තියෙනවා. ඒක දැනගන්න තමයි සලායතන ටික අපිට ඕන. සලායතන ඕන වෙන්නේ මොකටද? ලෝකේ ගැන හොයන්න, උපදූප ටික හොයන්න. බාහිර බාහිර ලෝකේ ගැන හොයන්න තමයි ආයතන උපදින්නේ නේද? බලනවා, අහනවා. ඒ දිගින් දිගට යනවා ඉතින්. අයියයි ඒ තියනවා කියලා ගත්තා කියන්නේ අයිය විද්‍යාව. දැන් දුක සකස් වුණා ඉතින් දුකෙන් බේරෙන්න කියලා හිතාගෙන තව ටිකක් දුක හදනවා. අයිය විද්‍යාවෙන් තව මොනව හරි හදනවා. මේ සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක දන්නේ. කෙටියෙන් කිව්වොත් ඕකමයි දුක.
බාහිර රූපය ඇහැයි විඥාන එකතුනහම දැනෙන උත්තරෙන් අපේ රූපය බාර ගන්න. දැන් විඥානෙට තියෙනවද මේ වගේ රූප තුනක්? අවිද්‍යාව, කර්මය, සංහා කියන මේ තුන එකතු වෙන්නේ ඒකේ ප්‍රතිප්‍රේත විඥාන.
හරි. විඥානේ උපදින්නේ කොහොමද? දැන් විඥානේ දැනගන්න ඕන, විඥාන සමුදය දැනගන්න ඕන, විඥාන නිරෝධය දැනගන්න ඕන.
විඥානේ ශක්තියක් නේ, වකර ශක්තිය විශේෂයක්
නේ. ඒක මන් දන්නේ. විඥානය කියලා මොකක් හරි තියෙනවා නම් දැන් අපිට පුළුවන් ඕක හටගත්තේ කොහොමද කියලා හොයාගන්න. හරි. හටගත්තු හැටි දැක්කොත් හට නොගන්න විදිහ හොයාගන්න පුළුවන්.
අර්ථුනේ සම්බන්ධයක් නැත්. අවිද්‍යාව, කර්ම, සංඥා
ඒක තමයි අපි හොයමු දැන්. විඥානේ හටගන්නේ මොනවා හින්දාද? අවිද්‍යාව උදව් වෙනවා. අවිද්‍යාවෙන් කරන සංකාරය. අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන.
අරක ඇති වෙන්නේ මේ තුන හේතු වෙනස්කෝ.
දැන් අවිද්‍යාව තියනකන් තමයි සංකාර. ඒ සංකාර දැනගන්නේ මොකෙන්ද? විඥාන. අවිද්‍යාවෙන් හදපු දේ දැනගන්නත් කවුරු හරි ඉන්නේ පෙ? එයා තමයි විඥාන. හරි. ඒ පැත්තෙන් බැලුවොත් අනිත් පැත්තෙන් ওই නාම රූපේ තමයි දැනගන්නේ විඥාන. ඊට වඩා දෙයක් විඥාණයට දැනගන්න බෑ. ඒ විඥානේ මාය ආකාරයි. එයාට ඇත්ත පේන්නේ නැහැ. එයා පෙන්වන්නේම මුලාවෙන් පෙන්වන දේ. ඒ කියන්නේ සංඛාරය, දැන් අවිද්‍යාවෙන් කරපු සංඛාරය ඇත්ත කියලා පෙන්වන්නේ. මේ වතුර තිබුණ බල්ලට අන්න බල්ලෙක් ඉන්නවා කියලාමයි එයාගේ විඥාණයෙන් පෙන්වන්නේ. ඒ අවිද්‍යාවෙන් හදපු දේ ඇත්ත කරලා පෙන්වන ගතිය තමයි විඥානේ. මායාකාරී ස්වභාවය. දැන් ලෝකේ තියෙන දේවල් තියෙනවමයි කියලා තමයි අපේ විඥාණයෙන් අපිට පෙන්වන්නේ. අපිට පෙන්වන්නේ නැහැ ඕක අවිද්‍යාවෙන් හැදුවා කියලා. තේනවාද? දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවත් මේ හිත දැනගන්න ගති ටිකක්. එතකොට මේ ගති ටිකක් කියන්නේ ඒක උපදින්නේ හේතු තියෙනවා. ඒ මොහොතේ විඥානය පහළ වෙනකොට ඉපදුන දෙයක්. ඒක කලින් තිබුණාද? විඥානයක් පහළ වෙනකොටනම් ඉපදුනේ. කලින් තිබුණාද? නෑ. විඥානේ නැති වෙනකොට තියනවාද? නෑ. පෙර නැති වීම හට ගන්නවා. ඉතුරු ගැතුන විරුද්ධ වෙනවා. ඒ ධර්මතාවය. පෙර නැති වීම හටගන්නේ හටගන්න හේතු තියෙන හින්දා හටගත්තා. ඉනස්මින් සති දන් හොති. හේතු නැත්තම් ඒක ගැන කතා කරන්න බෑ. අර හටගත්තු දෙය නැති වුණා නෙවෙයි. උපදින්නේ නැහැ දැන්. උපදින්න හේතු නැත්තම් උපදින්නේ නැහැ. ඉනස්මින් අසති දන් නහෝති. ඒක දැන් ඕගොල්ලෝ අර පුරුදු කරපු විදිහෙන් බලලා ඕක අහුවෙන්නේ නැහැ. එකයි මං කිය ඉස්සෙල්ලා එළියේ රූප තියෙනවා, වසතර මහා ධාතුයෙන් ඇදිලා මේව ඇති වෙනවා නේ තියෙනවා. ඕක කියනකොට හරි සතුටුයි. දැන් දන්න ටිකනේ පුරුදු කරපු දෙකනේ. නැහැ එතනින් එහාට යන්න තියෙනවා. මොකද ඒක දෙයක් තියෙනවා කියලා කතා කරන එක. වතුර බල්ලෙක් ඉන්නවා, ඌ හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන්. නේද? දෙයක් පනෝලා ඒක ගැන කතා කරන්නේ. දැන් මේ හොයන්නේ දෙයක් පැනෙව්වේ කොහොමද? ආයතන මුලාවෙන්. ආයතන ටික හැදුවෙත් මුලාවෙන්. නාම රූප ගැන නොදන්න කම. හරි. නාම රූප පච්චයසල ආයතන. නාම රූප ටික තිබුණොත් තමයි ආයතන ගැන කතා කරන්න පුළුවන්. නාම රූප කියන්නේ විඥාණය තියෙන පිළිඹුවක් නะ. විඥාණය තියෙන්නේ කොච්චරද? ක්ෂණය. එන ඒ ක්ෂණේ ඉපදුන ටිකක් මේ වෙ දැනගෙන තියෙන්නේ. ඒක දන්නේ නැති හින්දා තමයි අපි එළියේ තියෙනවා කියලා කතා කරන්නේ. හිතක් හැදෙන ක්ෂණයට දැනගත්තු දෙයක් ගැන ප්‍රයත්නක් දීලා නිත්‍ය කරලා කතා කරමු. නිත්‍ය සංඥාවෙන් ගන්නවා. ඒක හිතෙන් හදපු දේ නම් අපිට පේනවා හිත නැති වෙනකොට නැති වෙනවා කියලා. හිතෙන් හදන දේ එළියේ තිබ්බොත් එහෙම එයා නැති වෙන්නේ නැහැ. එයා නිත්‍ය සංඥාවෙන් ගන්න. බල්ල වතුරට එබෙනකොටනේ බල්ලෙක් හටගන්නේ. වතුරේ බල්ලෙක් තිබ්බට පස්සේ නිත්‍ය සංඥාවෙන් ගත්තා. දැන් තියන්න නිත්‍ය කරන්න බැරි දෙයක් නිත්‍ය කළා. නිත්‍ය කරන්න බැරි දෙය නිත්‍ය කරනවා. ඒ නිත්‍ය කරපු ඔක්කොම අනිත්‍යයි. නිත්‍ය කරන්න බෑ. වෙනස් වෙන හින්දා නෙමෙයි. නිත්‍ය කරන්න බෑ. අනිත්‍යයි කියන්නේ. වෙනස් වෙන හින්දා නෙමෙයි අනිත්‍ය. නිත්‍ය කරන්න බාර ගන්න බෑ. එළියේ තියනවා කියලා බාර ගන්න බැරි කමම නිත්‍ය සංඥාවෙන් ගන්න බැරි කමම අනිත්‍යයි. මොහතකට හරි එළියේ තිබ්බොත් නිත්‍යයිනේ. මොහතකටවත් තියන්න බෑ. වතුරේ බල්ලව මොහතකටවත් පනවන්න බෑ. මිරිඟුව පේන තැනක වතුර බිඳුවක්වත් පනවන්න බෑ. මොහතකටවත්. පැනෙවොත් නිත්‍යයි. හරි. විඥානේ නම් දැනගන්නව වතුර වගේ කියලා. හරි. මේ නිත්‍ය සංඥාවෙන් ගන්න කිසිම දෙයක් නැහැ. මේ විඥානේ ඇති වෙනකොටම හටගත්ත එතනින් පස්සේ කතාවක් නැහැ. විඥානේට දැర్శණේ වුණා පිළිඹිබුව ආවා. පිළිඹිබුව එන්න හේතු ටික නැති වුණාම පිළිඹිබුව නැහැ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. ඔව් පනවන්නේ මොනවද? නාම රූප ඒවා ඇහැ කරනවා, රූප කරනවා, කන කරනවා, සද්ද කරනවා, පනවනවා. ආයතන ටික පනවනවා. ආයතන පනවනවා. ඒ නාම රූප වල ඇත්ත දකින්න නැති හින්දා. හරි? ඔව්. දැන් නාම රූප කියන එක තේරුම් ගන්න ඕන අර විඥාණයෙන් පිළිඹුවක් විතරයි. ඒ මොහොතට ඒක කලින් තිබුණා කියන්නත් බෑ. ඊට පස්සේ ඉතුරු වෙන්නෙත් නෑ. ඒ මොහොතේ නිකන් වගේ පේනවා. අන්න ඕක තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේ පේනවා. ඔව්. ඒ වගේ පේන එක තියෙනවමයි කියලා බාරගත්තු ගමන් අහුණා. තියෙන හින්දායි පේන්නේ. විඥානයේ ස්වභාවය තමයි ඒ වගේ පෙන්නනො. වතුර වගේ පෙන්නනවා මිරිඟු. ඒකයි සංඥාහයක් විතරයි තියෙන්නේ. ආයතන වලින් දෙන්න පුළුවන් සංඥාහය. සංඥාහය මිරිඟු.
සංඥාව තමයි අපිට වැටෙන්නේ.
ඔව්. මිරිඟුව මිරිඟුව හැටියට නොදන්නකම.
වගේ තේරුම් ගන්නවා
නම් මේ එතකොට උන්වහන්සේලා රාත්‍රියේ පස්සේ ඕනෑම දෙයක පරිහරණය කිරීමක් කරනවා කියන්නේ මුලික අවස්ථාවල. දැන් නර්මඤ්ඤ තිරහතන් වහන්සේලා සතර මහා ධාතුව නර්මඤ්ඤති කියන්නේ සතර මහා ධාතුවක් එළියේ තියෙනවා කියලා නිකමටවත් හිතන්නේ. ඔව්. ඒ කියන්නේ මිරිඟු ටිකක්මයි අපි හිතමු දැන් චිත්‍රපටි ටිකක්මයි බලන්නේ. චිත්‍රපටිය බැලුවහන් ඇත්තට දෙයක් පැනෙව්වොත් නේ ඔගේ රස විඳින්න පුළුවන්. දකින්නේ මේ චිත්‍රපටියක් කියලා දන්නවා.
සතරමහා ධාතු ලක්ෂණ ටික උන්වහන්සේලා අත්විඳීමේ මට්ටම දැන් උණුසුම්
සිසිල් ඒක අත්විඳීම කියන එක දැන් කයක් පනවගෙන අත්විඳින්න පුළුවන්. හැබැයි ඒකට දන්නවා මෙහෙම මේක හිතෙන් මෙහෙම දෙයක් උනේ මේක මේ පනවගෙන කියන කතාව. ඔව් ලක්ෂණේ ගතියක් කියලා දන්නවා. එළියෙන් පනවන්නේ. ඔව් ගතිය කියන්නේ හිතේ දැනගත්තු ගතියන්නේ. හිත දැනගත්තු ගතිය හිත දැනගත්තු ගතියක් කියලා දන්නවා. ඒක බාහිරේ තියෙන දෙයක්. නිත්‍ය සංඥාවෙන් ගැනීමක් නැහැ. දැන් හිතෙන් හදපු දෙය ඉතින් හිත තියෙනකම් විතරනේ තියෙන්නේ. නිත්‍ය කරන්න බෑ. ඒ අනිත්‍ය අනිත්‍ය අත්දකිනවා. දැන් අපිට අනිත්‍ය හිතලා බලන්න ඕනනේ. රහතන් වහන්සේ අනිත්‍ය බව ප්‍රත්‍යක්ෂයි. ඒක නිත්‍ය සංඥාවෙන් ගන්න විදිහක් නැහැ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ වුණා. හරි. අපිට වෙලා තියෙන්නේ ඔක්කොම නිත්‍යයි. ලෝකෙම නිත්‍යයි. පටවියත් නිත්‍යයි. නිත්‍ය සංඥාවෙන් ඉන්නවා. එතකොට නිත්‍ය සංඥාව කැඩෙන්න තමයි අනිත්‍ය සංඥාව වඩන්න ප්‍රගුණ කරන්න කියන්නේ. මොකද අනිත්‍ය තමයි ඇත්ත. අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ. දැන් නිත්‍ය සංඥාව කැඩෙනකන් අනිත්‍ය කරන්න ඕන. හැබැයි අපි කරන ඔය වෙනස් වෙනවා කියන අනිත්‍ය නෙවෙයි. මෝඩකමට අරෙහි නිත්‍ය කළා. මෝඩකම නැත්තම් එහෙම දෙයක් පණවන්න බෑ. නිත්‍ය සංඥාවෙන් ගන්න බෑ කියන එක. දැන් ඒක මෝඩකමෙන් ඇහැ පැනෙව්වා. මෝඩකම නැත්තම් ඇහක් බාර ගන්න බෑ. ඔතෙන්ට එනකන් එන්න ඕන සලායතන වලට. මෙහෙමයි ඒක. දැන් එච්චර ගැඹුරට හිතන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ තියෙන ඇහැකනනාසේ ওই ටිකෙන් හිතන්නකො. ඒවයින් පනවන බාහිර දේවල් ටිකට ඉස්සෙල්ලා හිතන්නකො. එතනින් පටන් ගන්න. ඒක පිළිවෙලකට යන්න තියෙන්නේ. එකපාරටම මන ආයතනෙන් ඔය ඔක්කොම හදනවා මෙහෙම කියලා හිතුවොත් ඒක උච්ඡේදවාදයට යනවා. මුකුත් නැහැ කියන. ඒක අවබෝධයෙන් දකින්න ඕන එකක් මිසක් එහෙනම් මුකුත් නැහැනේ කියලා හිතුවට ඒක අවබෝධයෙන් නැහැ. එතකොට දෘෂ්ටිගත වෙනවා. හරි. අවබෝධ වෙනකන් අපිට ওই කෘත්‍යයක් තියෙනවා කරන්න. ඉස්සෙල්ලා හිතේ හදන එක නේද එළියේ තිබ්බේ කියන එක හොඳට හිතට පෙන්වන්න ඕන. මේ ආයතන මේ පහටම. ඇහැට කනට නාසයට දිවට ශරීරයට. ඒක හොඳට ප්‍රත්‍යක්ෂණකම් කරන්න කියලා කියන්නේ. මම කතා කළාට තාම ඒක පිහිටලා හිටින්න බෑ නේද? මතක් කරලා දෙනකොට නම් එහෙම වෙන්නේ නැති කියලා හිතුණට ඒක තමයි. ඒ පිහිටලා හිටින ගතියකට එන්න නම් තමන් මේක ආයේ ආයේ විදර්ශනය කර කර මතක් කර කර දෙන්න ඕන. ඒක කොහොම හරි තේරුම් ගන්න ඕන. ඒක එක්කම පුරුදු කරන්නත් ඕන. පුරුදු කලේ නැත්නම් ඔය ඔච්චර කතා කර කර හිටියත් වැඩක් නැහැ. ආයෙ ඇවිල්ලා නේද ටිකම අහනවා. එතකොට එළිය මොකක්වත් නැද්ද? ඔව් ඒක මේ පූර්ව ප්‍රතිපදාවි තියෙන එක. වතුරේ බල්ලෙක් ඉන්නවා. ඌ හැදිලා තියෙන්නේ රූප කලාප වලින් නේද? පටවිය අපෝ තේජෝ වායි. ඉතින් බල්ලා ඉන්න කෙනාට රූප කලාප ගැන කතා කරද හැ. ඒ කියන්නේ රූපේ බාරගත්තු කෙනාට බාහිර රූපේ බාරගත්තා නම් බාහිර රූපේ හැදිලා තියෙන හැටි කතා කරන්න පුළුවන්. ඒක පූර්ව ප්‍රතිපදාව. ඒකෙන් කෙලෙස් යටපත් කරනවා. ඒක වඩන්න ඕන. ඒක හරියට අපි ශරීරය කිව්වට නෑ, ওই ශරීරේ හැදිලා තියෙන කෙස්ලොම් නියදත් වලින් නේ. මේවා අසුබයිනේ, පිළිකුලයිනේ, දුගඳයිනේ, මොකටද ඕකට ඇලෙන්නේ? එහෙම වඩන්න ඕන. හැබැයි ඒක කරන්නේ කෙලෙස් යටපත් කරන්න. අපේ තද බල ඇලීම රාගය යටපත් කරන්න තියෙන උපක්‍රමයක් විතරයි ඕක. නීවරණ යටපත් කරන්න. ඒකට උදව් වෙනවා. මේ රූප කලාප විදිහට බැලීම නීවරණ යටපත් කරන්න උදව් වෙනවා මිසක් එතන තාම සම්මාදිට්ඨිය නැහැ. ආර්ය සම්මාදිට්ඨිය නැහැ. ලෝකේ හැටගත්තේ කොහොමද? ලෝකේ මොකද්ද, සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද කියන නුවණ නැහැ. ලෝකේ තියනා, ලෝකේ හැදිලා තියෙන්නේ මෙහෙමයි කියන පැත්ත බලනවා. බාහිරෙන් ඔය බලන්නේ නේද? එළියේ දෙයක් තියනා, ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේවයි. දැන් ඇතුලෙන්ද හොයන්නේ බාහිරෙන්ද? බාහිරෙන් හේතු ටික හොයන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නේ එළියෙන් දැකලා ලෝකේ ඇත්ත දකින්න බෑ. බඹයක් පමණ ශරීරයේ තුලින්ම බලන්න. රෝහිතස්ස සූත්‍රය. විඥානේ මායාව අඳුර ගන්න. සංඥාව මිරිංගුව කිව්වේ ඇයි කියලා දැනගන්න. නේද? ඒවට අහු වෙලානේ අපි රූපේ පනවන්නේ. දැන් මිරිංගුව මිරිංගුව හැටියට නොදන්න කමටයි රූපයක් පනවලා තියෙන්නේ. දැන් මිරිංගුව වගේ පේන අන්න වතුර තියෙන. ආ වතුර හැදිලා තියෙන්නේ රූප කලාපවල ඉන්නේ. ඔය චිත්තක්ෂණ 17යිනේ තියෙන්නේ. අහමම කතා කරන්න පුළුවන්. අතන තියෙන පටවි ආපෝ තේජෝ වායෝන වැඩේ තියෙන මිරිඟුව නම් පේන්නේ. අර කතා කරපු ටික ඔක්කොම ලෝකෙට ආйти නේද? එතන ඇත්ත අහුවෙන්නේ නැහැ. තේරෙනවද? හැබැයි වතුරට තණ්හාවක් තිබුණා නම් ඕක දුරු කරගන්න පුළුවන්. ඒ කෙලෙස් යටපත් කිරීම තියෙන. එහෙනම් ඒක එපා කියනා නෙවෙයි. ඒක හොඳයි. ඇලීම් ගැටීම් අඩු කරනවා. මෝහය දුරු කරන්නේ. මේ කතා කරන්නේ මෝහය දුරු කරන හැටි. හරි? කියන්නේ ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ අරව කළාට. ඇලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. එහෙම කෙලෙස් තුනී වීමක් තියෙනවා. එහෙනම් ඒක එපා කියනා නෙමෙයි. ඒකත් වඩන්න. දැන් දෙතිස් කෝපේ බලන්න. නිකම්ම එකපාරට ශරීරයක් නැහැ කියලා හිතුවොත් ඒක දෘෂ්ටිගත වීමක්. හරි? ඒ අවබෝධයට ටිකෙන් ටික යන්න ඕන. ඒකට උදව්වක් කරගන්න ඔය කියන ටික. ඒක ඇත්තම කියලා ගන්න එපා. මොකද රහතන් වහන්සේ පටවිය කියලාවත් මඤ්ඤණා කිරීමක් නැහැ. ඉතින් කොහේද රූප කළා අපේ මඤ්ඤණා කරන්නේ? නේද? ඒක බාරගන්නේ අපි. හරි? එතකොට මේ මුලාවේ ඉන්න කෙනා ටිකෙන් ටික ඔකෙන් මුදවන්න මාර්ගයක් තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. අපි ඒකේ මුල කෑල්ලක් අල්ලගෙන මේකමයි ධර්මය කියලා එතන නැවතුනොත් අර ලෝකේ තාම ඉන්නවා. කෙලෙස් නම් තුනී කරලා දිව්‍ය ලෝකෙයයි. හැබැයි සසරෙන් එතර වෙන්නේ නැහැ. හරි? කුසල් ටිකක් රැස් කරගනී එහෙම බලලා. හැබැයි නැවත ඉපදීම දුරු කරන පැත්තට යන්නේ. ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන්නේ. තර මේ කතා කරන්නේ ලෝකේ හටගන්නේ කොහොමද? ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මේ තුලින් සම්මාදිට්ඨිය ඇති කරගෙන මේ සසරෙන් ඈතර වෙන මාර්ගය උපදව ගන්න. ලෝකෙන් ඈතර වෙන මාර්ගය එක තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. අන්න ඒක උපදව ගන්නයි අපි දහම උදව් කරගන්නවා. එතන මෙහා ඉතින් අර මෙරිලා සුගතියක යන්න මත්තමත පූර්ව ප්‍රතිපදාව ඇති. හැබැයි ඒකෙන් කියන්නේ ආර්ය ප්‍රතිපදාව අඩු ගානේ සෝවාන් මාර්ගයටවත් වැටුණා කියලා කියන්න බෑ.
සර් රහත් නොවේ නුවන් දකින්නම බෑ.
රහත් වෙනකන් ඉතින් නිවන් දකින්න හදනවා. ඇයි කොහෙද තියෙන නිවනන්නේ? නිවන් දකින්න මමත් ඉන්නවනේ නේද? මං ගිහින් කොහොම හරි නිවන දකින්න ඕන. රාත් නොවි නිවන දකින්න හදන්නේ මේ වගේ. සක්කාය දිට්ඨියෙන් මං ගිහින් කොහොම හරි රාතන් නාසයට හොරෙන් නිවන බලලා එනවා. කවුද නිවන් දකින්න ඕන? මම නැති වෙන දවසට තමයි නිවන පේන්නේ. ඒක තමයි. ඔව් ආ ඒ අන්න හරි මලගෙවල් වල ඉල්ලන නිවන තමයි දකින්න වෙන්නේ. ඈ නේද? නිවන් සම්පත් ලැබේවා. නිවන් පුරේට යන්න පුළුවන් එතකොට. ඒ තව පුරයක් ඒක. යතින් යන ඕන අවිද්‍යාපච්චය සංඛාරා කියලානේ. ඒක බොහොම හොඳයි. ඒ නිවන ඇත්තටම අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. මේ මලකෙවල් වල ඉල්ලන්නේ. ඒකකින් ඒක අර සැප ලබන්න යන නිවනක් නේ නේද? සෑහෙන කාලයක් ඕනේ මේ ජීවිතේ සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් රහත්භාවය නෙමෙයි සම්මාදිට්ඨිය. මේ ඇත්ත දකින නුවණ. දහමක් අහලා නුවණ ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති වුණොත් ආය අපාගත වෙන්නේ නැහැ. සෝවන් නොවි මැරෙන්නේ නැහැ. මැරෙන්න කලින් හරි මොහොතකට කලින් හරි සෝවන් වෙනවා. හැබැයි සම්මාදිට්ඨිය ඇති වුණොත් හරි මේ ආර්ය දර්ශනේ මොකද්ද කියලා දැක්කොත් ඒක එසේම එසේ දෙයක් නෙවෙයි. මේක නෑ 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 රහත් උනත් ආයි උපදින්නේ නෑනේ. දැන් මේ කියන්නේ ආයි අපාගත නොවෙන්න. ආයි උපදිනවා. හරි. ඒතේ අඩුම දේ තමයි දහමක් අහලා ඒ ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න සම්මාදිට්ඨිය. ඒක ඇති කරගත්තොත් ඇති. රහත් නොවුනට කමන්නේ දැන්. දැන් දහම අහලා මේ කියන්නේ මේක තේරුම් ගන්න, දකින්න, තමන්ගේ දැක්මක් කරගන්න ඕන. දැනුමක් කරගෙන මදි. දැනගත්තු දේ මේක දැක්මක් වෙන්න ඕන. ඈ ජානං පස්සං යථාභූතං. අහගත්තු දේ තමන්ගේ දැක්මක් කරගන්න ඕන. අනුන්ගේ දැක්මකින් කියලා හරියන්නේ නැමේ, මේකනේ ඇත්තම කියලා දැක්මක් ඇති කරගන්න. ඈ රහත් නොවුනට ප්‍රශ්නයක් නැහැ. මොකද රහත් වෙන මාර්ගයට වැටුණා. මාර්ගයට වැටුණොත් කවදා හරි එතෙන්ට යනවමයි. ඔව්. ඔව්. එතකොට තමයි අර පටිසෝත ගාමි කියන්නේ. උඩුගංග බලා පීනන්න පටන් ගන්න එතෙන්දි. ලේසියට නෙමෙයි. මොකද අනිත් හැමෝම අදිනවනේ පහලට. තමන්ට තනියෙන් තමයි යන්න
වෙන්නේ.
චාන්ස් එකක් තියෙනවා. මේක තමයි ෂණ සම්පත්තිය කියන්නේ. ඈ ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. හොඳයි. එහෙනම් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන්. අපි හොඳ සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩෙන ඒ සාකච්ඡාවල යෙදුණා. එතකොට සීල සමාධි ප්‍රඥා මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්ත. මහානිසංසයි කියන්නේ මේවා යම් කිසි දවසක නිවන් අවබෝධ කරනකම්ම විපාක දීමේ ශක්තියක් තියෙනවා. ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. පින් ගොඩාක් රැස් කරගත්තා. ඒ පින් අපට පුළුවන් අනුමෝදන් කරන්න. පින් කැමති දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දුවේ ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය සඳහාම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් නරකක් බාධකයක් අපල උපද්‍රවයල් ලෙඩ දුකක් ආදී කිසියම් නරකක් තියනා නම් වෙන්න තියනවා. ඒ සෑමගෙන් අප සර්වම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ දවස්වල ඉන්න අපේ මේ භාවනාවට ඉස්සරවපු කෙනෙක් මේ දවස්වල ඩෙන්ගු හැදිලා ස්පිරිතාලෙක ඉන්න. ඉතින් එයාටත් මේ පින් අනුමෝදන් වෙලා දිව්‍ය ආරක්ෂාව ලබා දීලා සුවපත්භාවයට පත් කරන්න කියන ඒ බලාපොරොත්තුවත් ඇතුව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. එවැගේ මේ රස කරගත්තු පින්වල බලයෙන් හිමිනා පුඤ්ඤ කම්මේන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මා මේ බාල සමාගමු ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. හිමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එවැගේ මේ අපේ අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි නොදන්න හින්දා කරන සංකාර සීරම සබ්බේ සංඛාරාය අනිත්‍යයි අපෞදුකටපත් කරනවා. මේ හිතේ තියෙන ධර්මතා සබ්බේ ධම්මා. මේ හිත දැනගන්න හැම දෙයක්ම මේ එළියේ තියෙන දේවල් නෙමෙයි. සබ්බේ ධම්මා අනත්තා. තියාත්ම ස්වභාවයක් නැහැ. මේ බව ඇත්ත ඇති හැටියට ප්‍රඥාවට පේන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට අර රැවටිලා විඳපු දුක කලකිරිලා අතාරින මොන මොඩකටද ඔය දුක් වින්ද කියලා. අතන ඉබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 තෙරුවන් සරණයි.